ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
හැමෝටම මේ දිනවල තියෙන මේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ගැන අහන්න ලැබෙන්නේ කලින් පැවති ඇල්ෆා සහ ඩෙල්ටා වැනි ප්‍රභේදවලට වඩා මේ ප්‍රභේදය දරුණු නැහැ කියන කාරණාව. නමුත් මේ අතරේ පසුගිය කාලයේදී වාර්තා වූ කොවිඩ් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදනය වීම නිසා රෝහල් ගත කෙරෙන ළමුන් සංඛ්‍යාව ලෝපුරා ඉහළ යාමක් සිදුවන බවට තමයි විවිධ රටවලින් වාර්තා වන්නේ. ඉතින් මේ කාරණාව ඔස්ට්‍රේලියාවේ සිටින දෙමාපියන් කලින් දැනුවත් වීම වැදගත් වන නිසාම අපි මේ වෙදී එතරම්ම බියක් නොදක්වන මේ ප්‍රභේදයෙන් දරුවන්ට ආරක්ෂාව සලසන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් විය යුතු දේ පිළිබඳව තමයි SBS සිංහල සේවෙන් අවධානයක් යොමු කරන්න සූදානම් වන්නේ. මේ සඳහා අදත් SBS සිංහල සේවයත් සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වී සිටින්නේ ළමා රෝග විශේෂඥ ලක්ෂිනී ගුණසිරි වෛද්‍යතුමිය. අයිබෝන් කියලා ඔබ පිළිගන්නවා අදත් වෛද්‍යතුමිනේ SBS සිංහල සේවයට.
අයිබෝන් නෙපන.
හොඳයි වෛද්‍යතුමිනේ, එහෙනම් මේ දැනට පවතින දත්තවලට අනුව මේ වන විට පවතින ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මගින් ළමුන්ට තිබෙන බලපෑම කෙතරම්ද කියන කාරණාවත් එක්කම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් නෙපන, මේ ඔමික්‍රෝන් ප්‍රභේදය කොයිතරම් දරුණු වෙනවද කියන කාරණාව තම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ඒ කියන්නේ විද්‍යාඥයන් මේ වෛරසයේ මේ ප්‍රභේදය සම්ප්‍රේෂණය වෙන ආකාරය සහ ඒක ඇති කරන රෝග තත්ත්ව කොයි වගේද කියන එක ගැන සොයා බලමින් පසු වෙන්නේ තාමත්. අපිට දැනග තියෙන්නේ බොහොම සීමිත දත්ත ප්‍රමාණයක්. ඒ දත්ත ගොඩක් අපිට ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. නමුත් අපි ඒ දන්න ටික තමයි මේ ප්‍රභේදයෙන් කිසිම වයස්කාණ්ඩයකට මීට පෙර දැන හඳුනාගත් ප්‍රභේදවලට වඩා විශාල වශයෙන් දරුණු රෝගයක් ඇති කිරීමක් කරන්නේ නැහැ කියන එක තමයි දැනට පවතින මතය. එතකොට ඊට අමතරව අපි දන්නා දේ තමයි COVID-19 සාමාන්‍යයෙන් සලකලා බලමු COVID-19 වෛරස් එක මොන ප්‍රභේදයේ වුණත් වැඩිහිටියන්ට වඩා රෝග ලක්ෂණ පිටදැනීම කුඩා දරුවන්ට අඩු ගතියක් පෙන්නුම් කරනවා කියන එක තමයි අපි කලින් ඉඳලා දැනගෙන හිටියේ. ඒ කියන්නේ මේ වසංගතයේ පටන් ගත්තා සමග දැනන් හිටපු දේ. එතකොට ඒ කාරණා දෙක තමයි අපි දැනට දන්නේ.
හොඳයි වෛද්‍යතුමියනේ, දැන් අපි හැමෝම හිතන්නේ මේ ප්‍රභේදයෙන් වැඩි බලපෑමක් සිදුවන්නේ නැහැ කියන කාරණාව. මේ හේතුවෙන්ම අපි බොහෝ පිරිසක් කලින් ලොක්ඩවුන් සමයේ පැවති ආකාරයේ වැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කිරීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් වෛද්‍යතුමියනේ, දැන් මේ තත්ත්වයේ අත් වශයෙන්ම යම් භයානක බවක් තිබෙන නිසාම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් හට වෛද්‍යවරියක වශයෙන් ඔබට ලබා දිය හැකි උපදේශ මොනවද?
එතකොට මේකේ අවදානම අඩු අවදානමක් කියලා කිව්වම ඒ අවදානම ගැන කතා කරන්න පුළුවන් අපිට විවිධාකාර කීපයකට. අපිට ඒ ගැන සල්කා බලන්න වෙනවා මුලින්ම වෛරස් එක සම්බන්ධ කරුණු කාරණා කීපයක්. ඊට පස්සේ අපිට අපේ දරුවන් සම්බන්ධෙන තව කරුණු කාරණා කීපයක් සලකා බලන්න වෙනවා අවදානම ගැන කතා කරනකොට. අපි දැන් මේ වෛරස්යේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන මෙච්චර කල් දැන් දන්න දේ තමයි දැනට තියෙන මූලික සාක්ෂි අනුව මේ ප්‍රභේදයේ ඩිසීස් ට්‍රාන්ස්මිෂන්, ඒ කියන්නේ අනිත් අයට රෝගය බෝ කිරීමේ හැකියාව මීට පෙර හඳුනාගත් වේරියන්ට්ස් වලට වඩා වැඩි කියන එක. ඒකේ තේරුම සරල විදිහට ගත්තොත් මේ රෝගයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීමේ අවදානම වැඩි. අනිත් එක මම කලින් කිව්වා වගේ මේ රෝගයේ බරපතලකම ගැන අපිට තියෙන්නේ බොහොම සීමිත දත්ත ප්‍රමාණයක්. මේ ඔමික්‍රෝන් එක අනිත් තිබිච්ච වේරියන්ට්ස් වලට වඩා දරුණු වෙන එකක් නැහැ කියන එකයි දන්නේ. ඊට අමතරව අපි දන්නවා දැන් අපි දැනට පාවිච්චි කරන ක්‍රම දැන් මේ වගේ ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන රෝගයක් මර්ධනය කිරීමක් එහෙම නැත්නම් ඒක පාලනය කිරීමක් කරනකොට වැදගත් වෙන්නේ අපි ඒ පැතිරීම වළක්වන්න කරන දේවල්. එතකොට අපි මෙච්චරකල් පාවිච්චි කරා වගේ මාස්ක් එකක් තනදීම, physical distancing එහෙම නැත්නම් ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම, hand hygiene එහෙම නැත්නම් අත්පිරිසිදු කිරීම, හොඳ වාතාශ්‍රය ලැබෙන තැන්වල සිටීම වගේ දේවල් වලින් මේක පාලනය කරන්න බෑ කියලා කොහෙවත් ඔප්පු වෙලා නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් මට සාරාංශයක් විදිහට කියනවා කියන්න තියෙන්නේ මෙතෙක්කල් අපි මේ ප්‍රිවෙන්ෂන් කියලා ගත්ත දේවල් ටික එන්නස් ගැනීම, අත්සේදීම මාස්ක් එකක් පළඳීම, ෆිසිකල් ඩිස්ටන්සිං මේන්ටේන් කිරීම, ඒ වගේ දේවල් දිගටම කරගෙන යන්න ඕන. ඒක එක විදියක් මේ අවදානම ගැන කටයුතු කරන්න. අනිත් එක තමයි අපි අපේ දරුවෝ ගැන හිතුවම දැන් ඕස්ට්‍රේලියාවේ අවුරුදු 5 සහ 11 අතර දරුවන්ට කොවිඩ් 19 වලට එන්නකක් ලබා දෙන්න අපි පටන් ගත්තේ ජනවාරි 10 වෙනිදා. එතකොට දෙමව්පියන් දැනගන්න ඕනේ පළවෙනිම දේ තමයි තමන්ගේ දරුවන් ඒ අදාළ එන්නත් මාත්‍රා දෙකම අරගෙන ඉවර වෙනතුරු ඕන් ප්‍රතිශක්තිකරණයක් නැහැ මේ රෝගයට කියලා තමයි හිතන්න ඕනේ ළමයන් පරීක්ෂම් කරන විදියට බැලුවම. එහෙම හිතුවම තමයි ඔබට හරියට ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒක තමයි සැබෑ තත්ත්වය. අනිත් එක තමයි අපි දන්නව ඕනම එන්නතක් කුඩා දරුවෙකුට හෝ වේවා වැඩිහිටියෙකුට හෝ වේවා ඒ එන්නත ලබා දුන්නට පස්සේ ඒකෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලබන්න යම් කාලයක් ගත වෙනවා. මොකද ඒ එන්නත ඔබේ සිරුරට සිද්ධ කරන යම් ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණයේ හැදෙනවා ඒ අදාළ රෝගයට විරුද්ධව. ඒකට වෛද්‍ය විද්‍යාත්මක සාමාන්‍යයෙන් අපි කියනවා මාස 3ක්වත් අඩුම ගාණේ යනවා කියලා. එතකොට ඔබේ දරුවා එන්නතේ එක මාත්‍රාවක් ගත්තා කියලා ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාවක් නැහැ. ඒ වගේ ඕනම කෙනෙකුට මේ එන්නත ගත්ත පමණින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒකට සාමාන්‍ය කාලයක් අවශ්‍ය වෙනවා තමන්ගේ ප්‍රතිශක්තිකරණය හැදෙන්න. අපි දන්න දේ තමයි දැන් ෆයිසර් වැක්සින් එක සම්පූර්ණ ආරක්ෂාව ලැබෙයි කියලා අපි හිතන්නේ මාත්‍රා දෙකම අරගෙන තව සති දෙකක් තුනක් විතර කාලෙකට ගියාට පස්සේ. ඊට පස්සේ අපි දැන් විශ්වාස කරන දේ අනිත් වේරියන්ට්ස් වල වගේම රෝහල් ගත වීමේ අවදානම සහ දරුණ රෝගාබාධ ඇතිවීමේ අවදානම දැනට තියෙන මේ එන්නත් මගින් පාලනය වෙයි කියන එක. එතකොට දැනට එන්නත්ක් ලැබිලා ප්‍රතිශක්තිකරණයක් නැති ඕනම දරුවෙකුට මේ රෝගය වැළඳෙන්න පුළුවන්. දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට වේවා මේ රෝගය වැළඳෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාට රෝග ලක්ෂණ තිබෙන්නේ මද වශයෙන් වුණත් හෝ රෝග ලක්ෂණ තිබුණේ නැතත් එයාට හැකියාව තියෙනවා තවත් කෙනෙකුට මේ රෝගය බෝ කරන්න. තමන්ට රෝග ලක්ෂණ තිබුණේ අඩුවෙන් එහෙම නැත්නම් තමන්ගේ දරුවට තිබෙන රෝග ලක්ෂණ ඉතාමත් මද කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. අපෙන් මේ වෛරසය ලබා ගන්න අනෙක් පුද්ගලයාට රෝග ලක්ෂණ මද වශයෙන් වෙයි යාට දරුණු රෝගයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා. ඒක කිසිම කෙනෙකුට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට යම් වගකීමක් තියෙනවා සමාජයේ අපිත් එක්ක ඉන්න අනිත් අයව බේරා ගැනීමටත්. අනිත් එක තමයි සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබා ගත්තත් වැඩිහිටියෙකුට හෝ පොඩි දරුවෙකුට බ්‍රේක් ත්‍රූ ඉන්ෆෙක්ෂන්ස් එහෙම නැත්නම් කොයිතරම් ප්‍රතිශක්තිකරණය තිබුණත් නැවත මේ රෝගේ වැළඳීමේ යම් හැකියාවක් තියෙනවා. ඒක ගොඩක් ලොකු රිස්ක් එකක් තියෙන එකක් නෙවෙයි. නමුත් යම් හැකියාවක් සුළු ප්‍රමාණයෙන් හෝ තියෙනවා. එතකොට කොයිතරම් වැක්සිනේට් වෙච්ච කෙනෙක්ුණත් මොනතරම් එන්නත් අරගෙන ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් හදාගත්ත කෙනෙකුුණත් මේ නැවත වැළඳිලා තව කෙනෙකුට බෝ කිරීමේ හැකියාව තියෙනවා. මොකද ප්‍රතිශක්තිකරණය 100%ක් නැති නිසා. ඒක නිසා අපි වැදගත් වෙනවා වෛරස් එකට විරුද්ධ එන්නත් ලබාගෙන ප්‍රතිශක්තිකරණයක් හැදීම. මොකද මේක අපෙන් අනිත් අයට බෝමීම වළක්වන්න සහ මේ වෛරස් එක තව තවත් ප්‍රභේද හැදීම වළක්වන්න. වාක්‍ය කීපයකින් කියනවා නම් අපි දැන් මේ කටයුතු කරන්නේ අපි හරියට තාම 100%ක් විස්තර දන්නේ නැති වෛරස් එකක් එක්ක. එතකොට 100%ක් විස්තර දන්නේ නැති වෛරස් එකක් එක්ක අපි කටයුතු කරනකොට සහ මේ වෛරස් එක ඉතා විශාල වශයෙන් ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවක අපි ළඟ මේකට ගන්න පුළුවන් විදිහට තියෙන එකම ආයුධය තමයි අපි දන්නා විදිහට මෙතෙක්කල් අපිට ආරක්ෂාව ලබා දුන් ක්‍රම ඒකට පාවිච්චි කිරීම. අපි ඒ දවස්වලත් පාවිච්චි කරේ සහ දැනටත් පාවිච්චි කරන අපිට රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ ෆිසිකල් ඩිස්ටන්සින් තබා ගැනීම, ෆේස් මාස්ක් එකක් පැළඳීම, අත් සේදීම, හෑන්ඩ් හයිජින් කියන දේ සහ එන්නකක් ලබාගෙන ප්‍රතිශක්තිකරණය හදා ගැනීම කියන විදි. ඒව තමයි දැනට ඔප් වෙලා තියෙන විදි මේ වසංගතය පාලනය කරන්න. එතකොට අපි මහජනතාව වශයෙන් අපේ සහ අපේ දරුවන්ගේ සහ ලෝකයේ අනෙක් මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා කියන්න පුළුවන්කම තියෙන්නේ ඔබටත් ඒ දේවල් අනුගමනය කරන්න කියලා. එතකොට ඊට අමතරව කරුණු කීපයක් මට කියන්න තියෙනවා. දැන් ඔබ කරන්න ඕනේ මොනවද? එන්නතක් අරගෙන ඔබ ආරක්ෂාව නැතිනම් හෝ ඔබේ දරුවා තාම එන්නත අරගෙන නැත්නම් ඒ අදාළ වයසට ගැලපෙන්නේ නැත ඔබේ දරුවන්ට ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ඔබ එන්නත් ලබා ගන්න කටයුතු කරන්න. ඊට අමතරව ඔබේ ප්‍රදේශයේ රෝගීන් සංඛ්‍යාව කොච්චරක් ඉන්නවද, කොයි වගේද කියලා ඔබට නිතර සොයා බලන්න පුළුවන්. ඒකට ක්‍රමවේද සලසලා තියෙන ඕස්ට්‍රේලියාවේ තියෙනවා COVID-19 restricted checker කියලා එකක් Department of Health website එකේ. ඒ මගින් ඔබට හොයා ගන්න පුළුවන් ඔබට අදාළ ප්‍රදේශයේ අලුතින් පැනවිලා තියෙන සීමා මොනවද, restrictions මොනවද කියලා. දැන් මේ දවස්වල ගොඩක් දෙනෙක් අසනීප වෙලා ඉන්න නිසා COVID-19 හෝ Omicron variant එක නිසා ඔබ යම් කිසි කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා නම් අසනීපෙන් ඉන්න හෝ ඔබ යම් කිසි කෙනෙක් බලා ගන්නවා නම් අසනීපෙන් ඉන්න කෙනෙක්ව ඔබ ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද? පරිස්සමට, ඔබේ පරිස්සමට, ඔබේ දරුවන්ගේ පරිස්සමට සහ අනිත් සමාජයේ අනිත් අයගේ පරිස්සමට. ඔබට තියෙන වෙනමම නීති රීති මාලාවක්, ඒ ගැන දැන්වත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ කොහේ හරි ගමන් බිමන් යන්න ලැස් වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් තමන් වාසය කරන ප්‍රදේශයෙන් පිට හෝ එහෙම නැත්නම් පිට රටකට යන්න ලැස් වෙලා ඉන්නවා නම් ඒ රටවල් වලට අදාළ මොනවද රෙස්ට්‍රික්ෂන්ස් ඒ පළාතට අදාළ රෙස්ට්‍රික්ෂන්ස් මොනවද ඔබ කරන්න ඕනේ මොනවද පිටත් වෙන්න කලින් කරන්න ඕනේ මොනවද දැනගන්න ඕනේ මොනවද ඒ වගේ විස්තර දැනගන්න ඔයාලට ඒ ඔක්කොම විස්තර දැනගන්න පුළුවන් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් ඔෆ් හෙල්ත් වෙබ්සයිට් එකට ගියා ඊට අමතරව තියෙනවා ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කිරීමේ එහෙම නැත්නම් ඔබට සිංහල භාෂාවෙන් මේක විස්තර දැනගන්න ඕන නම් ඔස්ට්‍රේලියානු රජයේ ඩිපාර්ට්මන්ට් ඔෆ් හෙල්ත් වෙබ් පේජ් එකට ගියාම එතනත් තියෙනවා මේ විවිධ භාෂාවල් වලින් කොවිඩ් 19 සම්බන්ධයෙන් පත්‍රිකා සහ අවශ්‍ය විස්තර එතන සිංහල භාෂාවෙන් මුද්‍රිත පත්‍රිකා තියෙනවා ඔබට ඒවා අරගෙන බලන්න පුළුවන් එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි ඊට අමතරව දන්න දේ තමයි තාමත් නැෂනල් කොරෝනා වෛරස් හෙල්ප් ලයින් කියන දුරකථන අංකය අමතන්න පුළුවන් ගැටලුවක් තියෙනවා නම් ඔබට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරි එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් හරි භාෂාව සම්බන්ධයෙන් ඔබට උදව්වක් අවශ්‍යයි නම් මේ සම්බන්ධයෙන් වැඩ කරනකොට ඒකටත් ඔබට ටෙලිෆෝන් අංකයක් තියෙනවා අමතන්න. ඒ සියලුම විස්තර තියෙනවා ඔස්ට්‍රේලියානු රජයේ ඩිපාර්ට්මන්ට් ඔෆ් හෙල්ත් වෙබ්සයිට් එකේ.
ඔබ අපි සාකච්ඡා කරමින් සිටියේ මේ වන විට දැඩි ව්‍යාප්තියක් දකින ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හේතුවෙන් ලෝක පුරා ක්‍රමෙන් ඉහළ රෝහල් ගතවීමක් වාර්තා වන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව. ඉතින් මේ සඳහා අද දවසේදී තපත් සමග සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ළමා රෝග විශේෂඥ ලක්ෂිනී ගුණසිරි වෛද්‍යතුමිය. එමනම් වෛද්‍යතුමිනේ ඔබට සමුදෙන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.